नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स धर्म देशना वक्कोगे अहलम हरि कथा कन्नुवद එන්නත්නම් අවශ්‍ය දහම් කරුණු මොන හරි කතා කරන්න ඉගෙන ගන්න දැනගන්න තියෙනවද කොහොමද හොඳ මන්දරම දේශනා කරන්නේ මම ටිකක් කියන්නේ ඒ අනුසාරයෙන් ඊට පස්සේ අදාළ දේවල් අපි කතා කරමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිදම් වික්කවේ බ්‍රහ්මචරියං ලාභ සක්කාර සිලෝකානි සංසං න සීල සම්පදානි සංසං න සමාධි සම්පදානි සංසං න ඥානදස්සනානි සංසං යාචකෝ මේ වික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත්ත මෙදම් වික්කවේ බ්‍රහ්මචාරියන් ඒතත් සාරං ඒතම් පරිවිසනන් මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ තියෙන සාරූපමා කියලා සූත්‍රය. මම පොඩ්ඩක් මතක නැහැ චූල සාරූපමාද මහා සාරූපමාද කියලා දෙකම එක ළඟ තියෙන සාරූපමා කියන සාරයේ උපමා කරලා දේශනා කරන සූත්‍රය. ඒ සාරූපමා සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සූත්‍ර පාඨයේ. ඒකෙන් අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිදම් වික්කවේ බ්‍රහ්මචර්යා. මහණනි මේ බ්‍රහ්මචර්යාව තියෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදිය ලබා ගන්නටත් නෙමෙයි කෙනෙකුට. න සීල සම්පදානි සංසම්. එහෙම නැතිනම් මේ සිල්වත් වීම සඳහාත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. න සමාධි සම්පදාන සංසම්. නැත්නම් මේ චිත්ත සමතයක් ඇති කරගන්න සමාධිය පිණිසත් තියෙන ශාසනයක් නෙමෙයි මේක. න ඥාන දර්ශන සංසම්. නුවණ පිණිස ප්‍රඥාව පිණිස තියෙන ශාසනයකුත් නෙමෙයි මේ ශාසනය. යාචකෝ මේ වික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත්ත මෙදම් වික්කවේ බ්‍රහ්මචර්යං ඒතං සාරං ඒතං පරිවසනං. වහන්නේ යම් මේ ස්ථිරු සිතේ මිදීමක් තියෙනවන අරිහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානයක් තියෙනවන මේ ශාසනයේ තියෙන්නේ එහෙම නැත්නම් අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා යමක් තියෙනවන. අකෝප්‍ය කියන්නේ කෝප්‍ය නොවන වෙනස් නොවන ඒ වෙනස් නොවන චේතෝ විමුක්තියක් තියෙනවන අන්න ඒ සඳහායි මේ බ්‍රහ්මචර්යාව. ඒකයි සාරේ ඒකයි මෙහි අවසානේ. ඒතං සාරං ඒතං පරිවසනං. මේ බ්‍රහ්මචර්යාවේ අවසානේ ඔන්නොතන මේ ශාසනයේ කෙරවල ඔන්නොතන ඕකයි මේ ශාසනයේ සාරය කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සලා සාරය පෙන්නලා ඊට පස්සේ උපමාවක් පෙන්නනවා. මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා මහත්තු කියන්නේ ගහක අරටුවකින් අවශ්‍යතාවයක් ඇති පුද්ගලයෙක් ඉන්නවා. ඒ අය කැලියට යනවා ගහක අරටුවක් කපාගෙන එන්න ඕනේ කියන අදහසින්. හර ඇති ගහක් හොයාගෙන ගිහිල්ලා මහා විශාල ගහක් ළඟට ගිහිල්ලා නතර වෙලා කිසියම් හේතුවකින් ගහේ කොළ ටික අරගෙන ආපහු වෙනවා. හරේ ගන්නේ නැහැ. හරේ හොයාගෙන ගියේ නමුත් කොළ ටිකක් අරගෙන එනවා. තව කෙනෙක් හරයෙන් වැඩක් ඇති හරය සොයන පුද්ගලයෙක් අරටුවෙන් වැඩක් ඇති අරටුව සොයන පුද්ගලයෙක් අරටුවක් ඇති ගහක් හොයාගෙන කැලේට ගිහිල්ලා මහ විශාල ගහක් ළඟ නැතර වෙලා ඒ ගහේ කොළ ගන්නෙ නැහැ. නමුත් අතු කඩාගෙන එනවා. එයත් අරටුව බලාපොරොත්තුන්ගේ අරටුව ලැබුවේ නැහැ, ලබා ගත්තේ නැහැ. තව පුද්ගලෙක් ඒ වගේ මරුපී අවශ්‍යතාවය තියෙන පුද්ගලයෙක් කැලේට ගිහිල්ලා මහ විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා ඒ වෘක්ෂේ කොළ ගත්තෙත් නෑ, අතු ගත්තෙත් නෑ. නමුත් පොතු ටික අරගෙන එනවා. ඊගාට පුද්ගලෙක් යනවා. ඒ වගේම මහ විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා එයා කොළ ගත්තෙත් නෑ, අතු ගත්තෙත් නෑ, පොතු ගත්තෙත් නෑ. නමුත් ඉලේ අරගෙන එනවා. ඊට පස්සේ ඊගාට පුද්ගලෙක් ගිහිල්ලා මහා විශාල ගහක් ළඟට ගිහිල්ලා අරටුව තියෙනවද කියලා පරීක්ෂා කළා. එයා කොළෝලින් තැහැමතපත් උනේ නෑ, අතු ගත්තෙත් නෑ, පොතු ගත්තෙත් නෑ, ඉලේ ගත්තෙත් නෑ. අරටුවම ඔයලා කපාගෙන එනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනේ කමන්නේ කමන්නේ මේ ශාසනේ අරටුව බලාපොරොත්තුෙන් හරේ බලාපොරොත්තු මේ ශාසනයට එන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔක්කොම ලෙන් එහෙමයි. ඒ අය ශාසනයට ආවහම කුමන කරුණක් නිසා හෝ අනිත් අයගේ ප්‍රසාදයට පැහැදීමට ලක් වෙලා පැහැදීම ඇති කරගෙන නොයෙක් විදිහේ ප්‍රිය වචනයන්ගෙන් කතා කරනවා, නොයෙක් විදිහේ පූජාවන්ගෙන් පුදනවා, ලාභය ඒ වගේම කීර්ති ගුණ ප්‍රශංසාව යසස ඒ භික්ෂුන් වහන්සේ කරා විචුනාසිරතරණ මේ ගිහි උපාසකවන්ටත් ඇති ඒ අය කරා පැමිණෙනවා. එතකොට මොකද කරන්නේ? මෙයා ආවේ අරට හොයාගෙන. නමුත් එයා දන්නේම නැහැ ගහේ කුල ටික විතරක් අරගෙන යනවා, එතනින් නතර වෙනවා වගේ. අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී මනස ඇලෙනවා, දිජු වෙනවා. ඒ ගැනම හොයනවා බලනවා මිසක එයා අර අරතු හොයාගෙන ආවට අරතු ගන්න අරතු අතරේ. එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ගැන බුදුරජාණන් වහන්සේ ලෝකාන සංසතිල සංගීතයේ කුද්දේශනා කරලා තියෙනවා. ලෝකේ දරුණුම ගොඩෙන්න බැරිම එරෙන මඩක් හැටියට අනෙක් අවශේෂ දෙයකින් ගොඩ යන්න පුළුවන්. මේ ලාභ සත්කාර සිලෝසකාන සංසතියන මේ ටිකෙන් ගොඩ යනවා කියන එක ලේසි. අන්තිම දරුණු කතුකෝ යමක් තියෙනවනම් මේ ලාභ සත්කාර විතර දරුණු කතුකෝ දෙයක් තව නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. මොකද අනන්ත ජාති සංසාරයක තියෙන සම්පූර්ණ විමුක්තියම උදුර ගන්නවා. ඒක පේන්නේ. මොකද සමහරට ලොකු ස්වාමීන් වහන්සේ මොනේ කියන තැනකින් නැත්තම් මේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නෝ නැත්තම් ස්වාමීන් වහන්සේලා ඕනේ මේ ස්වාමීන් වහන්සේලා නැත්තම් මේක කරන්නේ නැත්තම් මේ ස්ථාන පවතින්නේ නැහැ කියන වගේ තැන් වලින් තමයි අන්තිමට අහුවෙලා පවතින්නේ. කොහොම හරි අරට හොයාගෙන ආපු කෙනා කුල අරගෙන යනවා වගේ තැනකින් අන්තිම ජීවිතය නතර වෙලා තියෙනවා. ඊට පස්සේ ඊගාවට එන කෙනා අරට හොයාගෙන ආවට කොළොලින් නතර වුණේ නැහැ. නමුත් අතු ටික කඩාගත්ත අතු කඩාගෙන ඉතින් නතර වෙනවා වගේ. සමහර කෙනෙක් මේ ශාසනයට එනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ඕගල ගලාගෙන එනවා. නමුත් එයා දක්ෂයි ඒකේ නොයලී ඉන්නේ. ඒක ආදීනව හිතන දක්ෂයි. ඒක ආදීනව හිතන. හිතමින් එයා සිල්වත් වෙනවා. ඊට පස්සේ එයාගේ සීලේ හේතුවෙන් එයා මාන්නයටපත් වෙනවා. තමන් උසස් කළා, අනුන් පහත් කළා හිතනවා. අත්තුක්කංශන පරවම්බන කියලා තමා උසස් කරනවා, අනුන් පහත් කළා හිතනවා. ඒ සීලේම රකින්න එක ගැන විතරයි හිතන්නේ. ඒ සීලෙට අදාළ වටපිටාව ගැනම විතරයි හොයන්නේ. ඒ ගැනම විතරයි හාරන්නේ, අවසන්නේ බලන්නේ. එයාගේ මුළු ජීවිතේම සීලය කෙරවල කොට තියෙනවා. එතකොට මහ විශාල අරටුවක් වාගෙන ආපු කෙනා හරියට ගහක අතුණන් ගත්තේ නැ, නමුත් ඉති කඩාගෙන නතර වුණා වගේ මේ සීලෙන් සෑහීමට පත් වෙන. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මධ්‍යම ශාසනයේ තියෙන්නේ ලාභ සත්කාර ලබන්නත් නෙමෙයි, නැසීල සම්ප්‍රදාන් කරනවා. සීලවත් වීම සඳහා සීල ඇති කරගන්නත් මේ මගේ ශාසනය තියෙන්නේ. මොකද අරටුවම බුදුරජාණන් වහන්සේ අරටුව පෙන්වනවා මෙන්න මෙතන අරටුව. මේ වන්නේ මේ අරටුව. මේ ශාසනයේ හරය මෙහි නෙමෙයි කියන්නේ. ඊට පස්සේ ඊගාවට එන කෙනා කොළ ගත්තෙත් නෑ අතු ගත්තෙත් නෑ නමුත් ගහේ පුතු ගන්නවා වගේ මේ ශාසනයට එනවා කෙනෙක්. එයාට ලාභ සත්කාර කීර්ති ප්‍රසාදිය ගලාගෙන එද්දී ඒ දැන් මුසපත් වෙන්නේ මත් වෙන්නේ නැතු ඉන්නත් දක්ෂයි. ඒ වගේම එයා සිල්වත් නමුත් සීලෙත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න ඒකත් ප්‍රපංච නොකර ඉන්න තමන් උසස් කළා නම් පහත් නොකර ඉන්න තරම් දක්ෂයි. එහෙම ඉන්න එයාට සමාධිය උපදිනවා. එයා ඒ සිල් උදව් කරගෙන මේ චිත්ත සමතයක් ලබනවා. ඒ සමාධි හේතුන් යා ප්‍රමාද වෙනවා යා මත් වෙනවා. ඒ සමාධි හේතුන් තමන් උසස් කියලා හිතනවා අනුන් පහත් කියලා හිතනවා ඒ ඇති වෙන සමාධි සැපේම හිත ඇරිලා පවතිනවා. ඒ චිත්ත සමාධි ඇති කරගන්න හැටි ගැනම බේතෙනවා. ඒ චිත්ත සමාධියේ ඔස්සේම කටයුතු කරනවා. ඒක එහා කටයුතු කරන්නේ. එතකොට මෙයාගේ භ්‍රමචර්යාව කෙරවල වෙන්නේ සමාධිය දක්වා කරා. මෙයාගේ ඔක්කොම ටික තියෙන සමාධිය. හරියට ගහේ පොතු ටික අරගෙන ගියා වගේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ න සමාධි සම්පදාන සංකම්මක සාසනයේ තියෙන සමාධිය තුනටත් නෙමෙයි. මේ අරටෝ මේක නෙමෙයි. ඊට පස්සේ ඊගාවට එන පුද්ගලයා කොළ ගත්තෙත් නැහැ, අතු ගත්තෙත් නැහැ, පොතු ගත්තෙත් නැහැ. පොතු රහින්ද කරන් දක්ෂ වුණා. නමුත් ඉලේ අරටුව කියලා හිතාගෙන ඉලේ කර ගහගෙන ඉලේ අරගෙන යනවා වගේ මේ සාසනෙට එන කෙනෙක් ලාභ සත්කාර උපදිද්දි එයෙන් ඒවත් මැඩගෙන ජීවත් වෙනවා. සීලය තුලත් මත් වෙන්නේ හොඳ චිත්ත සමතයක් ලබනවා. නමුත් ඒකෙත් ප්‍රමාද වෙන්නේ ඒ සමාධිය උදව් කරගෙන නොයෙක් ඥාන දර්ශනයන් ලබා ගන්නවා. සමහරට කල්ප ගණන් බලන්න පුළුවන් තරම් පෙර ආත්ම භාවයන් බලන්න පුළුවන් තරම් පෙරේසු කඳපුළු දන්න නුවණවල ඇති කර ගන්න. අනුන්ගේ සිත් බලන්න තරම් හැකියාව ඇති කර ගන්න. සමහර විටක වතුරේ වගේ පොළවේ කිමිදෙමින් යන්න පුළුවන්. පොළවේ වගේ ජලයේ ඇවිදිමින් යන්න පුළුවන්. සාකාර තාප්ප හරහා යන්න පුළුවන්. කුරුල්ලෙක් වගේ අහසින් ඉඳගෙන යන්න පුළුවන් ආදී එර්ධිය ලැබුණ තැන් වලටපත් වෙන. මේ වගේ නොයේ ඥාන දර්ශන ලබා ගන්නවා. ඊට පස්සේ එයා මේ ඥාන දර්ශනයේ හේතුයි සමාන වෙනවා. ඥාන දර්ශනයේ හේතුන් තමන් උසස් කරලා හිතනවා, අනුන් පහත් කරලා හිතනවා. ඒ ඥාන දර්ශනයන් සඳහාම හිත මෙහෙවනවා, විහෙතනවා. එතකොට එයා හරියට අරටු හොයාගෙන ආපු කෙනෙක් ගහක ඉලේ අරගෙන ගියා වගේ. මේ ශාසනයට ආපු සමහර තව කෙනෙක් ඉන්නවා. එයා ලාභ සත්කාර සිලෝකාන සංසයන්ගේ මොසපත් තුළ නතර වෙන්නෙත් නැහැ. සීලයේ උපාදාන කරගෙන සීලයේ තුල නතර වෙන්නෙත් නැහැ. සමාධිය තුල ප්‍රමාදී වෙන්නෙත් නැහැ. ඥාන දර්ශනයන් ගැන ප්‍රමාදී වෙන්නෙත් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අරටුව කියලා යමක් තියෙනවා නම්, හරයයි කියලා යමක් තියෙනවා නම්, ඒ දේම ගන්න උත්සාහවත් වෙලා ඒ දේ ලබා ගන්න. එතකොට අපි මේ ශාසනයට එන කෙනා දැනගෙන ඉන්නුනේ ශාසනයේ අරටුව කොතනද? අරටුව මොකද්ද? එතකොට අපි දන්නවා අපි ආවේ අරටුව හොයාගෙන නම් මේ එකක්වත් අරටුව නෙමෙයි, මේවා ඕනේ තමයි. මේ අරටුව ගන්න කොළ ටික අයින් කරන්න ඕනේ, අතු අයින් කරන්න ඕනේ, පොතු අයින් කරන්න ඕනේ, එලේ අයින් කරන්න ඕනේ. නමුත් ඒ අයින් කරන එක උසයන්ද උසගෙන ගියාට අරටුව ලැබෙන්නේ මේවා අයින් කළේ අරටුව ගන්න. ඒ වගේ මේ දේවල් ලැබෙන්න පුළුවන්, ලබා ගන්න ඕනේ, මේවටපත් වෙන්න ඕනේ, පත් උනා කියලා පැමුණුනා කියලා ඒක නෙමෙයි. ඒක හොයාගෙන ආපු ගමනක් නෙමෙයි, වෙන යමක් වෙන තැනකට යන්න ආවහම ලැබුණු දෙයක් මේ. එයා එතකොට දන්නවා, දැනගෙන තියනවා අරටුව කියන්නේ මොකක්ද. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ හරය කෙරවල අරටුව මොකද්ද. ඒතන් සාරං, සාරය කියන්නේ මෙන්න මේකයි. සාරය කියලා කිව්ව අරටුවට, අර්ථයට මොකද්ද? අකුප්පෝ චේතෝ විමුක්තිය. මේ අකුප්පෝ චේතෝ විමුක්තිය කියලා යමක් තියෙනවා මෙන්න මේකයි මේ ශාසනයේ අරටුව කියලා. එතකොට මොකද අකෝපී චේතෝ විමුක්තිය කියලා කියන්නේ? චේතෝ විමුක්තිය ගත්තාම හැම වෙලාවෙම කොටස් දෙකකට බෙදනවා. කෝපී චේතෝ විමුක්තියකුත් තියෙනවා, අකෝපී චේතෝ විමුක්තියකුත් තියෙනවා. කෝපී චේතෝ විමුක්තියට ඔක තව වචනකින් කියනවා සමය විමුක්ත, අසමය විමුක්ත කියලා. කලින් කල සමයෙන් සමය සමවදින සමාපatti වලට කියනවා කෝපී චේතෝ විමුක්තිය කියලා. කලින් කලට සමයෙන් සමය සමවදින චේතෝ විමුක්තිය වලට කියනවා කෝපී චේතෝ විමුක්තිය කියලා. අසමය විමුක්ත කියලා කියනවා එයාට සමයක් නැහැ, වෙලාවක් නැහැ, කලින් කලට මේ එළඹ සිටිනවා. ඒ මට්ටමේ චේතෝ විමුක්තිය කියනවා, වෙනස් වෙන්නේ නැති මට්ටමට එළඹ සිටින චේතෝ විමුක්තිය කියනවා අකෝපී චේතෝ විමුක්තිය කියලා. මේ කෝපය මට්ටමේ තියෙන චේතෝ විමුක්තිය ගත්තාම අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, ආකාසඤ්ඤායතන චේතෝ විමුක්තිය, ආකින්චායතන චේතෝ විමුක්තිය, නේවසඤ්ඤානාසඤ්ඤායතන විඥානඤ්ඤායතන චේතෝ විමුක්තිය, ආකින්චායතන චේතෝ විමුක්තිය, නේවසඤ්ඤානාසඤ්ඤායතන චේතෝ විමුක්තිය කියලා චේතෝ විමුක්ති රාශියක් කියනවා. එතකොට මේ චේතෝ විමුක්ති ගත්තාම මේවා කෝපයයි, කියන්නේ වෙනස් වෙනවා. ඒවට සමවදින්ට වෙන්නේ වෙන වෙනම මාර්ගවල. නමුත් මේ අකෝප චේතෝ විමුක්තියට තව පැත්තකින් ගත්තාම වෙනස් නොවන චේතෝ විමුක්තියට නම් තුනක් තියෙනවා. අනිමිච්ච චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, අපනහිත චේතෝ විමුක්තිය කියලා. එතකොට අනිමිත්ත, ශුන්‍යත, අපනහිත කියලා. අනිමිත්ත කියලා කියන්නේ කිසිම නිමිති නැතිවීමෙන් නිමිති රහිත වූ රහිතව මිදෙන. එතකොට අනිමිත්ත චේතන. ශුන්‍යත චේතන මුක්ති කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්තව කිසිම නිමිත්තක් නැතුව ශුන්‍යතාවයෙන් හිත මිදෙන. අපනහිත චේතන විමුක්ති කියලා කියන්නේ කිසිම ප්‍රණිදියක් නැහැ, ප්‍රාර්ථනාවක් නැහැ. සියලුම ප්‍රාර්ථනාවන්ගෙන් මිදෙන. ඒ මිදීම වෙනස් වෙන්නේ කවදාවත්. එතකොට දැන් අපි බලන්න ඕනේ අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්‍යත චේතෝ විමුක්ති, අපනහිත චේතන විමුක්ති කියන මේ චේතෝ විමුක්ති තුන සාත් කරගන්න ඉස්සර වෙලා නිමිති කියන්නේ මොනවටද? අපි දැනගෙන ඉන්න ඕනේ මේ ශාසනයේ නිමිති කියලා කිව්වේ මොනවටද? ඊට පස්සේ අසුඤ්ඤත භාවය ලැබෙන්නේ මොන ධර්මයන්ගෙන්ද? ප්‍රණිදි ලැබෙන්නේ, ප්‍රාර්ථනා වෙන්නේ, ප්‍රාර්ථනා වූ ධර්ම මොනවද කියන ටික අපි දැනගන්න ඕනේ. මොකද ඔතන නම් වශයෙන් කතා කළාට ධර්මතා තුන අර්ථ වශයෙන් එකයි. එතකොට මේ අපි කියමුකෝ නිත්‍යදී අනිත්‍ය වශයෙන් දකිනකොට අනිමිත්‍ය චේතන. අනාත්ම ආත්මදී අනාත්ම වශයෙන් දකිනකොට ශුන්‍යත චේතන. දුක් සැපදී දුක් වශයෙන් දකිනකොට අපනිහිත චේතන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විමුක්ති මුඛේ ඒ කෙරවල් තුන තමයි මේ තුනේ නම් කරන්නේ. නමුත් අර්ථය එකයි. පද ව්‍යංජන වශයෙන් වෙනස්. අපි ඒ ප්‍රභේද මම මේක නිකන් අපිට අදාළ නැහැ. නිකන් මේක මතක් කළේ. අපිට දැන් අවශ්‍යයි ප්‍රණිදි ධර්ම, ප්‍රාර්ථනා ධර්ම කියලා කියන්නේ මොනවද කියන එක දැනගන්න. ඕනේ. එතකොට අසුඤ්ඤ ධර්ම මොනවද? නිමිති ධර්ම මොනවද කියන එක දැනගන්න. මොනවද නිමිති ධර්ම? මේ ශාසනේ කොන ওই ටිකට ගත්තාම ආයිති වෙනවා තුන් භූමිය අනුවගිය සියලුම ධර්මතාව ටික ආයිති වෙනවා නිමිති ධර්ම වලට. එහේ නිමිත්තක්, රූපය නිමිත්තක්, චක්කුඤ්ඤා නිමිත්තක්. එතකොට මෙන්න මේ ධර්මතා චක්කු සම්පස්සේ නිමිත්තක් එකෙන් උපදින යම් වේදනා සංඥා චේතනා වේන මේ නිමිති. එතකොට මොකද අපිට රූපයක නිමිත්තක් ගන්නකොට ඇහැ, හිත, චක්කුඤ්ඤාණ මේ ඔක්කොම ටික හම්බ වෙලා මේ රූපයෙන් නිමිත්තක් හම්බ වෙනවා. නිමිති ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී මනසට එළඹිලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් සිහි කරන්න පුළුවන් යමක් ඇද්ද ඒ ඔක්කොම නෙමෙයි. ඇහැ කියන එක මරණාසන්න මොහොතේ හම්බුනොත් ඒක ඇති කර්ම නිමිත්තක් ඒක ඇති ගති නිමිත්ත වෙන්නේ. රූපය හම්බුනොත් ඒකයි නිමිත්ත කියන්නේ හැම වෙලෙම සංකාරය. ඒක අපිට ගත්ත හැකි පටිසම්භිදාමග්ගේ හොඳට පෙන්වනවා. ඔය ඥාන ගැන කතා කරනකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න හැටි, නිමිත්ත සංකාරයක්, සවැත්ම සංකාරයක්, උපාදී සංකාරයක් කියලා ඒ සියලු සංස්කාරයන් ආදීන වශයෙන් බලන්න. ඒ සියලු සංස්කාරයන්ගේ නොඇලීමට බලන්න කියලා උගන්වනවා. ඒ ටික අපිට වෙනම ඉගෙන ගන්න පුළුවන්. එතකොට හොඳට තේරුම් කරගන්න ඕනේ කෙටි කරලා පරයයකින් ගත්තාම නිෂ්පරයයෙන් ගත්තාම තුන් භූමිය අනුවගේ ඔක්කොම ධර්මතා ටික මොකද්ද? ඊට පස්සේ තුන් භූමිය අනුවගේ ඔක්කොම ධර්මතා ටික අසුඤ්ඤ ධර්මතා. සත්ව පුද්ගල භාවයෙන් අසුඤ්ඤ වෙන්න නම් තුන් භූමිය අනුවගේ ධර්මතාවයන්ගේ මිදෙන්න. තුන් භූමිය අනුවගේ ධර්මතා තියාගෙන සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය වෙනවා කියන ධර්මතාවයක්. මොකද අපි කියමු සංයුක්ත නිකායේ සමිද්ධි සත්ව සූත්‍රයේදී සමිද්ධි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා නෝ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ සත්‍ය සත්‍ය කියලා කියනවා. කොපමණකින් සත්‍යයි? සමිද්ධි යම් තැනක ඇහැද්ද, රූපයද්ද, චක්කු විඥානයද්ද, චක්කු සම්පස්සයද්ද, චක්කු සම්පස්සයෙන් විඤ්ඤාය වෙන ධර්මියොත් ඇද්ද? එකල්ලි සත්ව හෝ සත්‍යන ප්‍රඥප්තිය වේ. මේ ධර්මතාව ටිකේ පැනවීම, මේ ධර්මතාව ටිකේ තිබීම මොකද? සත්ව හෝ සත්ව පුද්ගලකම. සමිද්ධි යම් තැනක සමිද්ධි සත්ව සූත්‍රය බලන්න. කණ ඇද්ද, සද්දය ඇද්ද, සෝත විඥානය ඇද්ද, සෝත සම්පස්සය ඇද්ද, සෝත විඥානයේ විඤ්ඤාය වෙන ධර්මය ඇද්ද? සමිද්ධි මෙන්න මෙතන සත්ව හෝ සත්ව යන ප්‍රඥප්තිය වෙනවා. මේ වගේ මේ අටලොස් ධාතු හරහා මේ ස්පර්ශ ආයතන හයම විස්තර කරනවා. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම විස්තර කළාම අපි දන්නවා තුන් භූමිය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම. මේ ස්පර්ශ ආයතන හයෙන් තොර යමක් මේ තුන් ලෝකේ ආපහු නැහැ. තුන් භූමියම තමයි තව පැත්තකින් ගත්තාම මේ ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ. එතකොට ස්පර්ශ ආයතන හයේ පැවැත්ම කියලා කියන්නේ අසුඤ්ඤ ධර්මයන්ගේ පැවැත්ම. සත්ව පුද්ගල ආත්ම භාවයේ ශුන්‍යතාවයකින් යුක්තව ඉන්න බෑ මේ තුලින්ද. ඊට පස්සේ අප්‍රණිදි. අප්‍රණිදි කියලා කියන්නේ ප්‍රණිදි කියලා කියන්නේ ප්‍රාර්ථන. පැතුම් බලාපොරොත්තු. එතකොට මොනවද බලාපොරොත්තු වෙන ධර්මතා? දැන් ප්‍රාර්ථනා කරනකොට අපිට සාමාන්‍යයෙන් අපි ඔකේ රළු පැත්තක් රළු ටිකක් විතරයි දන්නේ. මම බුදු මතු බුදු වේවා, නැතිනම් දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, අහවල් දේ මට ලැබේවා කියලා හිතන තැනකින් විතරයි අපි ප්‍රණිදි හඳුනගෙන තියෙන්නේ. නමුත් ප්‍රාර්ථනාව ගැන දන්නවා කියනකොට ප්‍රණිදි වූ ධර්මය මොකද්ද කියන එකේම නුවණෙන්ද? දැන් මේ ඇහැ තියාගෙන අප්‍රණිදි වෙන්න පුළුවන්ද කියලා බලන්න. කවුරුත් මේ ඇහැ නොදිරාවා කියන අදහසක් නැද්ද? මේ ඇහැ පේනවට පෙනීම දුර්වල වෙනවට නැති වෙනවට කවුරු කැමතිද? පෙනෙන්නේ නැති වෙනවට කැමතිද? නොපෙනෙනවා නම් හොඳයි කියන එක ප්‍රණිදියක් නෙමෙයිද? ප්‍රාර්ථනාවක් නෙමෙයිද? මෙතනදී වෙනසකට තියෙන්නේ වචනින් කියලා, කටින් කියලා, හිතින් හිතනව තරම් ප්‍රකට නැහැ. මේ ඇහැ නොපෙනී තියෙනවා නම් කැමති නැද්ද? ඒ කැමැත්ත ප්‍රාර්ථනාව දැන් නොපෙනී ඒ කියන්නේ ඇහැ හොඳට තියෙනවා නම් කැමතිද නැද්ද අපි? කැමති. ඒ කැමැත්ත ප්‍රාර්ථනාවක් නෙමෙයි. එහෙනම් මේ ඇහැ ප්‍රණිති ධර්මයක්ද නැද්ද? මේ ඇහැ තියේ පරිහරණය කරන කෙනෙකුට මේක වෙනස් වෙනවට අකමැති, වෙනස් නොවි තියෙනවට කැමති කියන කාරණා දෙකෙන් මිදිලා මේක පරිහරණය කරන්න පුළුවන්ද? එහෙනම් මේ ඇහැ ප්‍රණිති ධර්මයක්ද නැද්ද? එහෙනම් ප්‍රණිදි කියනකොට දකින්න වෙන මොකුත් අමුතියෙන් ප්‍රාර්ථනා එපා. අපි ওই අර ටික ප්‍රණිදියේ රළු ටික. ඇහැ දකින්න ප්‍රණිදි ධර්මය. ඇහැ දකින්න ප්‍රණිදි ධර්මය. කන. මේ කන් ඇහිම නැති වෙලා යනවට කවුරුත් කැමතිද? වයසට එනකන් හරි කන හොඳට තියෙනවනම් වයසට ගියත් කන හොඳට තියෙනවනම් කියන අදහසක් නැද්ද? ඒක බලාපොරොත්තුවක් නෙමෙයිද? ප්‍රණිතියක් නෙමෙයිද? එහෙනම් මේ කන නෙමෙයි මේ ප්‍රාර්ථනාව කියලා දකින්න. අපි හිතාගෙන ඉන්නේ මේ කන කියලා. නෑ මේ ප්‍රාර්ථනාව. නාසයේ දිව ශරීරයේ ගන්න මේවා ප්‍රණිත. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේවා ප්‍රණිත. තුන් භූමිය අනුව ගිය ධර්මතා ටික දකින්න මේවා ප්‍රණිත. එතකොට අප්පනිහිත කියන තැනකට යනවා නම් ප්‍රණිදි නැති වෙනවා නම් කොතෙන්ද නැති වෙන්නේ? ඇහෙන්න මිදෙන්න ඕනේ. කන දිව නාසය ශරීර මේ ටිකෙන් තමයි මිදෙන්න ඕනේ. මොකද අපි දැක්ක ඇහැ යම් තැනකද්ද රූපයද්ද චක්කු විඥානයද්ද චක්කු සම්පස්සේද්ද චක්කු විඥානේ විඤ්ඤේ ධර්මයද්ද එතන සත්තු හෝ සත්‍යන ප්‍රඥප්තිය වෙයි කියලා පෙන්වනවා. අනිද්දතර පෙන්වන යම් තැනක සමිද්දි ඇහැ නැද්ද රූපය නැද්ද චක්කු විඥානය නැද්ද චක්කු සම්පස්සේ නැද්ද චක්කු සම්පස්සේ විඤ්ඤේ ධර්මයේ නැද්ද එහි සත්තු හෝ සත්‍ය ප්‍රඥප්තිය නොවේ කියලා පෙන්වනවා. ඒ මගේ පෞද්ගලික අදහස් නෙමෙයි. ඒ සූත්‍ර බලන්න මම නම් කියන්නේ. එතකොට දැන් අසුඤ්ඤත චේතෝ විමුක්තිය ලබන්ට නම් අපිට මිදෙන්න වෙන කොතනින්ද? ඇහැ අතහරින්න ඕනේ රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ මේ ටිකෙම අත මිදෙන්න ඕනේ නේ. අප්‍රණිදි වෙන්න නම් ඒත් උතනින්ම මිදෙන්න ඕනේ. අනිමිත්ත මං කිව්ව ඇහැ නිමිත්ත රූපේ නිමිත්ත චක්කු විඥාන නිමිත්ත. එහෙනම් අනිමිත්ත වෙන්න නම් ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ මේ ටික නැත්තම් අනිමිත්ත. එතකොට මේ චේතෝ විමුක්ති තුනමෙම අර්ථය එක තැනක තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයෙන් මිදීමයි මේ පෙන්වන්නේ. සබ්බේ සංඛාර අනිච්ච යදා පඤ්ඤාය පසති අත නිබ්බෙන්ති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර අනිච්චයි කියලා බලනවා එදාට දුකේ කලකිරෙනවා. මොකද දුකේ කලකිරෙනහම වෙන්නේ මොකද? දුකේ නොයැලෙනවා. දුකේ නොයැලෙනොත් දුකෙන් මිදෙනවා. එහෙනම් ඒ මිදීමයි අකෝපි චේතෝ විමුක්ති දුකෙන් මිදීම. ඇහැ කියන්නේ දුක. රූපය කියන්නේ දුක. චක්කු විඥාන කියන්නේ දුක. දුකේ මිදීමක් ඕනේ. එහෙනම් කෙටියෙන් ගත්තාම මේ ශාසනය හරය තමයි අර්ථය තමයි මොකද්ද? මේ ස්පර්ශ ආයතන හයෙම මිදීමක් තියෙනවනේ. තාපතින් කියලා තින්නේ ඒක. අටලොස් ධාතුවේ මිදීමක් තියෙනවනේ. දොළොස් ආයතනයගේ මිදීමක් තියෙනවනะ. මේ පංච උපාදානස්කන්ධයගේ මිදීමක් තියෙනවනะ. තාපතෙන් ගත්තාම ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා කියන මේ හතර ඉරියව්ව ලෝකේ. හතර ඉරියව්ව තමයි දුක. පුද්ගලයා පනවන්න පුළුවන් හතර ඉරියව්ව. දැන් මම ඉඳගෙන ඉන්නේ කියලා පැනවෙන්නේ නැහැ. හිටගෙන හිටුත් මම හිටගෙන ඉන්නේ කියලා පනවන්න පුළුවන්. ඔය ඉරියව් හතර නැති වුණොත් පුද්ගලෙ පනවන්න පුළුවන්. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව හතර ඉරියව්වේ යම් කිසි කෙනෙක් මිදුණා. නමුත් ලෝකෙට මේක තේරුම් කරගන්න අමාරුයි. මොකද ලෝකයේ කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව. හතර ඉරියව්වේ මිදින ජීවත් වෙන තැන ගැන කතා කරුවොත් ලෝකය පිළිගන්නේ නැහැ. ඒක පිළිගත්තොත් තමයි පුදුමේ. මොකද ලෝකෙට අයිති නැති තැනක දෙයක් කියනකොට ලෝකෙ කෙනෙකුට තේරුණොත් තමයි පුදුමේ. තේරෙනවා කියලා කියන්නේ එහෙනම් එයාට ලෝකෙන් එතර නුවණක් තියෙනවා, ලෝකෝත්තර නුවණක් තියෙනවා කියන එක. එහෙම නැහැ කියලා කියන්නේ එයාට ලෝකෝත්තර නුවණක් නැහැ, ලෝකෙ නුවණක් විතරයි තියෙන්නේ කියන එක. හොඳට දකින්න ඕනේ ඉඳගෙන ඉන්න ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, නිදාගෙන ඉන්න ඉරියව්ව, ඇවිදිනවා කියන ඉරියව්ව මේක ලෝකේ. මේ හතර ඉරියව්වෙම මිදෙන්න ඕනේ. විප්පමුත්තස්ස සබ්බදි සියලු තැනීම උඩ යට සරස කිසිම තැනක් එයාට මෙහෙම දස දිසාවක් නැහැ මේ මනසට. ඒ තැනකට යනකම් යන්න ඕනේ. මේ අකුප්පෝ චේතෝ විමුක්ති කියන තැනට එනකොට මෙතනදී තියෙන සුවිශේෂී සිද්ධිය තමයි ඇහි මිදීම පනවන්නේ මරණයෙන් පස්සේ. මේ ශාසනය මම කතා කරන එක දැනට තේරෙයි ගැඹුරු වගේ, නමුත් මම පැහැදිලි කරලා දෙන්නම්. මරණයෙන් පස්සේ මිදීමක් නම් අපිට මේ ශාසනයට වෙන්න ඕනේ නැහැ. ඒ වෙන ශාසනවලත් කියනවනේ මරණයෙන් පස්සේ මේ මිදෙනවා දිව්‍ය ගාවට ගියම ස්ථිරයි කියලා. කවුද දන්නේ ඒවත් හරිද කියලා. නමුත් මේ ශාසනයේ විශේෂ ගුණ ටිකක් තියෙන ධර්ම. සම්දිත්තිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි. සම්දිත්තිකයි කියලා කියන්නේ මෙලෝදීම දකින්න පුළුවන් ටිකක්. ඒහිපස්සිකයි මෙහෙ එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. අකාලිකයි කල් නොයවා විපාක දෙනවා කියලා ගුණ ටිකක් කියනවා මේ ශාසනය. එහෙනම් දුක තියෙන වෙලාවටයි දුකෙන් මිදෙන්න ඕනේ මිසක දුක් විඳින වෙලාවට දුක විඳලා පස්සේ ලැබෙන මිදීමක් පළකුත් නෑ. ජීවත් වෙ ඉන්නකොට දුකෙන් මිදෙන්න ඕනේ මිසක මරණයෙන් පස්සේ කවුද දන්නේ ඉතින් ලැබෙයිද නැද්ද? එහෙම එකක් නෙමෙයි මේ ශාසනය. මෙතනදී මේ ශාසනයේ තියෙන වටිනාම දේ තමයි මේ බුදුරජාණන් මම ඉස්සෙල්ලා නිමිති කියලා පෙන්වුව යමක් තිබුණා නම් ප්‍රණිති කියලා පෙන්වපු යමක් වෙනනම් ඔය ටිකෙන් මිදෙන්න පෙන්වන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි. ඕවා ටික නම් දුක. ඔය දුකෙන් මිදීම පෙන්වන්නේ මේ ජීවිතේමයි. ඇහැ පරිහරණය කරන්න ඇහෙන් මිදিলা. රූපය පරිහරණය කරන රූපෙන් මිදিলা. ඥාන දර්ශනය ගැන කියන්නේ. එහෙම නැත්නම් ඇහැ කන දිව නාසය ආදී ඉන්ද්‍රිය ටික වහලා දාලා හිතිනුත් හිස් බව අරමුණු කරනකොට අපිට මේව මුකුත් දන්නේ නැහැ. ශුන්‍යතාවයක් තේරෙයි. මෙහෙම තැනකින් ශුන්‍යතාවයක් පනවන්න ඕන නම් ඕන කෙනෙකුට ඕක පනවන්න පුළුවන්. ඒ තරම් අමාරු නෑ. නමුත් ඇහැ පරිහරණය කරගෙන ඉන්න ඇහෙන් මිදිනවා කියන ධර්මතාවයක් තියෙනවනේ. මේක ලෝකෙ තමයි. එතකොට මට මෙතෙන්දි මතක් කරන්න ඕනේ උනේ හොඳට තේරුම් කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා දුක ඇතිවෙන්න හේතු ටිකක් පෙන්නලා ඒ හේතුව නැති කළාම දුක නැති වෙනවා කියලා දුක්ඛ නිරෝධියක් පෙන්නලා දුක්ඛ නිරෝධයට ප්‍රතිපදාවකුත් පෙන්වුවට පස්සේ දුක පෙන්නලා දුක ඇතිවීමේ හේතුවත් පෙන්නලා දුක නැති තැනත් පෙන්වලා ඒ දුක නැති තැනට සාක්ෂාත් කරගන්න ප්‍රතිපදාවකුත් පෙන්වුවාම මේ ප්‍රතිපදාව වැඩුවොත් ඒ දුක්ඛ නිරෝධය මේ ජීවිතයේදීම ලැබෙන්න තෝන එකක් මිසක අද ප්‍රතිපදාවට දුක්ඛ නිරෝධය මරණයෙන් පස්සේ ලැබෙන එකක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපි මේ ශාසනයට ආවේ. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩන්නයි අපි යෝනි. දුක්ඛ නිරෝධයට යන්නයි යෝනි. මේ අකුප්පෝ චේතෝ විමුක්තිය කියලා තවපැත්තකින් කියමු. මොකද මේ දුක්ඛ නිරෝධයට තව නම දුක කියලා කිව්වේ කොතෙන්ද? ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා විස්තර කරන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය කියන්නේ කොතෙන්ද? කැටි කරලා ගන්න මම ඉස්සෙල්ලා කිව්ව ඔක්කොම ටික පංච උපාදානස්කන්ධ. තාපයෙන් ගත්තාම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියම තියෙන ඔක්කොම ස්කන්ධය පංච උපාදානස්කන්ධයයි. තුන් භූමිය අනුව තියෙන ගිය මම එහෙම ගත්තේ මොකද ඒ භූමිය ඇතුලේ සිත් වෙනස් තියෙනවා. කුසල සිත් තියෙනවා, අකුසල සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා, මේ වගේ තියෙනවා. නමුත් කුසල කිව්වත් අකුසල කිව්වත් ක්‍රියා කිව්වත් විපාක කිව්වත් මොන විදිහට පැවතුණත් ඔක්කොම සිත් ඔක්කොම පංච උපාදාන ස්කන්ධමයි. එතකොට ඒ ටික තමයි දුක. ඔය ඔක්කොම ටික ඇතිවලා තියෙන්නේ අවිද්‍යා තණ්හා කියන හේතු ටික. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවාම මේ දුක නිරුද්ධ කරන්න පුළුවන්. දුක්ඛ නිරෝධයකට මගයි මේ ටික තියෙන්නේ. මේ ටික කළා අවසානයේදී මේ ටිකේ නිරෝධය ලැබෙන්න ඕනේ. ඒ ටික තමයි මම ඔය අනිමිත් අපහිත ශුන්‍යත කියන තැනින් ආපහු ලංකලේ. නිමිති කියන්නේ මේවා. ප්‍රෙන්දි කියන්නේ මේවා. අශුන්‍ය ධර්ම කියන්නේ මේවා. මේ දුක්ඛ සත්‍යයට තව නම් දුක්ඛ සත්‍යයට තව නමක් තමයි මොකද? ප්‍රනිදි ධර්ම. දුක්ඛ සත්‍යයට තව නමක් තමයි නිමිති ධර්ම. මොකද මේ දේව මේකම තමයි ආපහු අපිට නිමිති වෙන්නේ. මේක තමයි ආපහු කර්ම වෙන්නේ. එතකොට දැන් අපි එතකොට මිදෙන්න ඕනේ කොතනින්ද? මේ ශාසනයේ හරය නැත්නම් අරටුව තමයි පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න. තියෙන්නේ කිනතන. ওই වචන ඔක්කොම කෙටි කරලා ගත්තේ පංච උපාදාන ස්කන්ධයට වෙන පర్యాయ වචන ඔක්කොම. කෙටියෙන් ගත්තාම පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදීමයි මේ ශාසනය හරය. කිනකා? පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදීමයි මේ ශාසනේ හරය කියන්නේ. එතකොට මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුක කියනකොට මේක තමයි මම මතක් කරන්නේ හැමදාම ලෝකේ කියලා. මේක ඇතුලෙන් කිසිම කෙනෙකුට කවදාවත්ම යන්න පුළුවන් විදිහ නෙමෙයි මේක තියෙන්නේ හැදිලා. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියන එක හැදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට බිත්තර කටුවක් ඇතුලේ ඉන්න කෙනෙක් වගේ. කෝෂයක් ඇතුලේ ඉන්න. බිත්තර කටුවක් ඇතුලේ ඉපදිලා කටු ඇතුළෙම ජීවත් වෙලා කටු ඇතුළෙම මැරෙන කෙනෙක් ගත්තාම කවදාවත්ම මේ ඉන්නේ බිත්තර කටුවක් ඇතුළේ නේද කියලා දන්නේ නැහැ. දැනගන්න ඉඩක් නැහැ. බිත්තර කටුවක් ඇතුළේ ඉන්නේ කියන එක දැනගන්න නම් එයාට එළියක් ගැන දැනුම තියෙනවා. කටුවෙන් එපිටක් ගැන දැනුමක් තිබුණොත් තමයි ඇතුළේ ඉන්නේ කියන එක තේරෙන්නේ. ඇතුළේ ඉන්නේ කියන එක තේරුනොත් තමයි එළියක් ගැන හොයන්නේ. නමුත් ලේසි නෑ එහෙම එක. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ බොහෝම දුර්ලභයි කියලා අපි වචන කතා කරනවා. මොකක්ද මේ දුර්ලභකම කියලා බැලුවොත් මොනෝ විතර කටුවේම උපදිලා කටුවේම ජීවත් වෙලා කටුවේම මැරෙන ලෝකයක් තුල කටුවේම උපදිලා ජීවත් වෙන මම මේ ඉන්නේ කටුවක් ඇතුළේ නේද කියලා තනියම හිතුණා. තනියම හිතලා කටුව පලාගෙන එළියට ආවා. ඒක හිතන්නවත් තරම් මේකක් යන්නේ ඒ වගේ සිද්ධියක්. ඒ වගේ මේ පංච උපාදාන ස්කන්ධයකම ඉපදලා පංච උපාදාන ස්කන්ධයකම පරිහරණය කළා පංච උපාදාන ස්කන්ධයක්කම මැරෙන මට්ටම තමයි ලෝකිකයා. තාපත් එකෙන් ඇහත් එක්කම ඉපදලා. ඒ කියන්නේ අපේ ඉපදීම කියන්නේ ඇහි ඉපදීම. ඇහත් අපේ ජීවත් වීම කියන්නේ ඇහි පැවැත්ම. අපි මැරෙනවා කියන්නේ ඇහි බිඳීම. ඇහත් එක්කම ඉපදලා ජීවත් වෙලා මිය යන මේ ලෝකේට ඇහෙන් පිට ධර්මයක් තේරුනොත් තමයි පුදුම. එහෙම වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ තුන් භූමියම පෙන්ව සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ පංච උපාදාන කන්දේ දුකයි නම් මේ තුන් භූමියම දුකයි කියන එක කිව්වා. හරියට මේ මම කියන්නේ විශාල ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩ ඇතුලේ කවුරු හරි ඉන්නවා දැන් දෙන්නේ එක්කෙනෙක් අත් දෙක දැඳගෙන ඉන්නවා නොපිච්චින්න කියලා උත්සාහයක් නෑ ඒත් එයාව පිච්චෙනවා ගිනි ගොඩ ඇතුලේනේ කෙනෙක් ගිනි ගොඩ ඇතුලේ මේ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්නවා ඒත් පිච්චෙනවා මොකද උත්සාහව නොපිච්චින්න කියලා උත්සාහවත් උනත් ගිනි ගොඩ ඇතුලේනේ ඒ වගේ මේ ලෝකේ මේ පංච උපාදාන ස්කන්ධය ඇතුලේ සමහර කෙනෙක් දුකෙන් මිදෙන්න කියලා කිදී වුණා නැහැ කාලා බිල ඔහෙ ඉන්න. නමුත් එයත් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරනවා, ජරාවට පත් වෙනවා. තව කෙනෙක් පංච උපාදාන ස්කන්ධ දුක ඇතුලේ දුකෙන් මිදෙන්න කියලා උත්සාහවත් වෙනවා. අර ගිනි ගොඩ ඇතුලේ හැට මෙහෙට පැන පැන ඉන්නවා. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛු විඥානන්තේ කියලා මෙහෙම හිතනවා, මේ විදිය උපාය කරනවා. නමුත් එයත් යම් කිසි කෙනෙක් මේ ගිනි ගොඩෙන් එළියට ගියොත් විතරයි නොපිච්චෙන්න පුළුවන්. ගිනි ගොඩ ඇතුලේ ඉඳගෙන නම් කවදාවත් නොපිච්චෙන්න පුළුවන්ද? බැ. ගිනි ගොඩෙන් එළියට ගියොත් විතරයි නොපිච්චෙන්න පුළුවන්. එහෙනම් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා කිව්වේ ගිනි ගොඩෙන් එළියට යෑමයි හිතන්නේ. මෙච්චරයි දුක නැතිව ඉන්න පුළුවන්. ඇහැ පරිහරණය කරමින් රූපේ චක්කු විඥානේ පරිහරණය කරමින් දුක නැතුව ඉන්නවා කියන එකක් නෑ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන මේ ටික දුක. ඕකට තියෙනවා සංයුක්ත නිකායේ හතර නිකාණ්ඩේ ආදිත්ත පරියාය සූත්‍රය ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බම්බිකවේ ආදිත්ත මහණනි මේ සියල්ල ඇවිල්ලා ගන්නාලාදී. කේන ආදිත්ත කුමකින් ඇවිල්ලා ගන්නාලාදී? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස උපායාසයන්ගෙන් අවිල ගන්නාලද සියල්ල අවිල ගන්නාලදී මොකකින්ද අවිලගෙන තියෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුමන උපායාසයන්ගෙන් රාග දේශ මොහයන්ගෙන් අවිල ගන්නාලද. එතකොට ඒ මොකද ඇහැ අවිලගෙන රූපේ චක්කුණෙන් දැන් මේව වෙන වෙනම කියන්න ඕනේ. කියන මහා ගිනි ගොඩක් ඇතුළට යකඩ බෝල යකඩ කෑලි දානවා සිය ගණන ලක්ෂ ගණන ලොරියක් පිටින් ගෙනල්ලා බානවා. දැන් එකින් එක අල්ලා බලන්න ඕනේ මේකත් නිමිලද මේකත් ප්‍රශ්නද කියලා. ඔක්කොම රත් වෙලා තියෙන්නේ කියලා තනි වචනකින් කියන්න පුළුවන්. ඇයි? ගිනි ගොඩ ඇතුලේ තියෙන්නේ නම් තියෙන ඔක්කොම රත් වෙලා කියන එක තනි වචනකින් කියන්නේ. ඒ වගේ පුදුරජානන්සට කෙටි උත්තරයක් තියෙන සබ්බම් වික්ක වේදිත්ත මහන සියල්ල අවිල ගන්නාලා කියලා පෙන්වීම මොකේද? අටලොස් ධාතුවට තුන් ලෝකෙට මේ ටික කරපෙන සියල්ල අවිල ගන්නාලා. ඇවිලිච්ච දෙයක් ඇතුලේ සිසිල් බවක් බලාපොරොත්තු වෙන්න එපා. දැවෙන දෙයක් ඇතුලේ නොදෙවි ඉන්න බලන්න එපා. ලැබෙන්නේ කවදාවත්. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම පිච්චෙන දෙයක් ඇතුලේ විනිගත් දෙයක් ඇතුලේ සිසිල් බව හොයන්න තරම් මේ ලෝකය මෝඩ වෙලා අනුකම්පාවෙන් මේ ආයත සිසිලස කියන තැන හොයලා දෙන්න ඕනේ කියන අදහස. ඉතින් මේ ඇවිල්ලා තමයි ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක. ඒ කියන්නේ ඇවිලිච්ච ටික පෙන්වන්නේ. මෙන්න මේ හේතු ටිකනේ මේක ඇවිල්ලා තියෙන කියලා පෙන්වනවා. ඊට පස්සේ ගින්දර නැත්තේ ඇවිල්ලා නැත්තේ කොතනද කියලා පෙන්වනවා. එතෙන් යන මාර්ගය පෙන්වනවා. ওই ටික තියෙන මේ චතුරාර්ය සත්‍ය. දුක දුක ඇතිවීමක් පෙන්වනවා. දුකේ නැති තැනක් ඒකට යන මගක් පෙන්වනවා. එතකොට මේ ශාසනයේ අරටුව කියලා කිව්වේ හරය කියලා කිව්වේ මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙච්ච තැන, මේ ජරා මරණ දුකෙන් මිදෙච්ච තැන, අජරාමර බවක් තියෙනවා නම් අන්න එතන අජරාමර බව ඔතෙන්ට කියනවා සෝපදිසෙස නිබ්බාන. තාම ස්කන්ධ පරිහරණය තියෙද්දී දුකේ කොටසක් නිවලම දුකේ කොටසක් නිරුද්ධ වෙනවා. අපිට කරන්න තියෙන්නේ සම්පූර්ණ නිවන සඳහා යමක් කරන්න බෑ. අපිට පුළුවන් මිදීම සඳහා යමක් කරන්න. මිදුණු කෙනා පිරිනිවෙන. අපිට නිවන දක්වා මුකුත් කරන්න බෑ. නිවන් දකින්න අපිට හදන්න බෑ, නිවන ගන්න බෑ. අපිට පුළුවන් උපාදාන කර නොගෙන නැචකින්ච ලෝකේ උපාදී. ලෝකෙ කිසියක් උපාදාන කර නොගෙන මිදෙන්න පුළුවන්. උපාදාන නොවීම මිදෙන්න පුළුවන්. එතකොට කියනවා අනුපාදා විමුක්තං කියලා. උපාදාන වශයෙන් නොගෙන මිදුණා. මිදුණු කෙනා පිරිනිවෙනවා. මිදුණු කෙනා ඒකාන්තයෙන් පිරිනොම් පානවා. ඇලුණු කෙනා පිරිනොම් පාන්නේ ඇලිච්ච තැනට යනවා. මිදුණු කෙනා ඇලිලා නැහැ කොහෙවත් ලෝකෙ කිසිම තැනක. එයා පිරිනොම් පානවා. එතකොට දැන් අපිට තේරුම් කරගන්න ඕනේ මේ ශාසනයට ආවහම ආවි මොකක් සඳහාද? මොකක් සඳහාද? දුකේ නිරෝධයක් බලාපොරොත්තු වෙන. දුකනේ මේ ලෝකෙට තියෙන ප්‍රශ්නේ. මේ හැම දෙයකටම තියෙන ප්‍රශ්නේ දුකනේ. මේ දුක නැති තැන ලැබෙන්න ඕනේ. ඒ දුක නැති තැන උපදවාගෙන ඉන්න කෙනාට ඉන්න තැනට කියන නම් ටිකක් තමයි දුක නැති තැනට ඇවිල්ලා ඉන්න තැනට කියන තව ටිකක් නම් ටිකක් තමයි අනිමිත්ත ශුන්‍යත අපහේත ජීවත් වෙන මට්ටම. අපි කියමු රහතන් වහන්සේ නමක් කියලා අපි කියනවනේ. එයා ජීවත් වෙන මට්ටම. එතකොට ඔතෙන්ට තමයි යන්නේ. හැබැයි ওই ටික නිවන නෙමෙයි. ඒ කියන්නේ කිසිම ස්කන්ධ සංකත මුකුත්ම නැති ශුන්‍යතාවයකින් දකින්න එපා. මොකද විමුක්තිය සංකතයි. මේ විමුක්තිය සංකතද අසංකතද? අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන්නේ නිවනට තව නමක් කියන එකෙන් කියන්නේ මෙතෙන්ට ආපු කෙනා පිරිනිවෙනවා කියන අර්ථයකින් මිසක මේක නිවනයි කියන අර්ථයකින් නෙමෙයි. අපි කතා කරනවා අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන්නේ නිවන කියන. මේ ප්‍රශ්නේ තියෙන්නේ තෝ ওই ধর্মতা ওক বিমুক্তি অনিমিত্ত চেতো বিমুক্তি শূন্যত চেতো বিমুক্তি অপনহিত চেতো বিমুক্তি নিদিমন এটা মহানি বিমুক্তি প্রত্য সাহিত্যাই কিয়েম প্রত্যে রাহিত্যাই নুকিয়েম মহানি বিমুক্তি মুকদ প্রত্যে নয়ালিম মহানি নয়ালিম প্রত্য সাহিত্যাই কিয়েম প্রত্য রাহিত্যাই নুকিয়েম নয়ালিম প্রত্যে মুকদ কালকিরিম কালকিরিম প্রত্য সাহিত্যাই কিয়েম প্রত্য রাহিত্যাই নুকিয়েম কালকিরিম প্রত্য মুকদ এত্ত এত্তিহেটি দেখিম এত্ত দেখিমত প্রত্য সাহিত্যাই মুকদ প্রত্য সমাধি সমাধি প্রত্য সাহিত্যাই মুকদ সুখে সুখে প্রত্যসাহিতায় মুকদ পাশাদ্দি পাশাদ্দি প্রত্যসাহিতায় মুকদ প্রীতি প্রীতি প্রত্যসাহিতায় মুকদ প্রমোদ প্রমোদ প্রত্যসাহিতায় মুকদ দুঃখ মুকদ দুঃখ যেন সম্মর্শন কল্ল কল্ল তাই গান্ধ মহা দুঃখ প্রত্যসাহিতায় মুকদ জাতি জাতি প্রত্যসাহিতায় ভাবে বুদ্ধ যেন জরগন অবিদ্যাও দাকা అవిద్యా పచ్చ సంకార సంకార పచ్చ విజ్ఞాన నామరూప కలయతన కష్ట వేదన తన్హ ఉపాదాన భవ జాతి చరామరణ శోక పరిద దుఃఖ దుఃఖ హేతు ప్రమోది ప్రమోది ఇంక ప్రీతి ప్రీతి ఇంకా పసంది పసంది ఇంకా సత్వ సత్వం ఇంక సమాధి సమాధి ఇంకా అత్తి దకీమ అత్తి దకీమ ఇంక కలకిరీమ కలకిరీమ ఇంక నేలిమ నేలిమ ఇంక విముక్తి ఎక్కువల విజ్ఞానం తెలపదు అతడు విముక్తి ఎక్కువనేక సంకరద అసంకరద ప్రత్య ప్రత్య సముపన్న ధర్మేది నెంద విముక్తి అంటే ప్రత్యక్తీనమని ముఖద్ద ప్రత్య నోయలి ఎతకొట ప్రత్య ప్రత్యతమ ముఖద్ద నోయలిమ ప్రత్య సముపన్నది నిది ప్రత్య సముపన్న ఎతకొట ఇదిగత మనకి ముఖద్ద వర్తమానేది విముక్తి అనివనే పట్లగిన మీ ప్రశ్నది ఏకాయ ඒ කියන්නේ මම නිදිලා ඉන්න ඕනේ ටික බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙතෙන්දි හැම ස්කන්ධයක්ම අතහැරෙන්න ඕනේ කියලා සිද්ධියක් නැහැ අප්‍රියාපන්න භූමිය කියලා යමක් තියෙන ඒ මට්ටමක තමයි ජීවත් වෙලා මේ ටික අතහරින්න තියෙන්නේ හරි එතකොට දැන් ඔකෙන් තියෙන්නේ අන්තිමට ගත්තාම සාරය උපමා කළහම මේ ශාසනයේ සාරය තමයි අපි තවට ටිකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. දුක දැකලා දුක ඇතිවීම හේතුව දැකලා මේ හේතුව නිසා දුක හටගන්න මේ දුක හටගන්න මේ හේතුවෙන් කියලා දැකලා දුක එපා නිසා ඒ හේතුව නැතිවීමෙන් ලබන ඵලය ලැබීම සඳහා මාර්ගය දැනග උසාවත් වෙනවා. එතකොට අපිට තියෙන්නේ මේ ශාසනයේ තියෙන හරය කියනකොට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ හරය නැත්තම් අරටුව තමයි මේ තුන් භූමියෙන්ම මිදෙන තැන ජරා මරණයන්ගේ මිදෙන තැනට මේ ලෝක කිසිවක් උපාදාන නොකොට මිදෙන තැනට යා යුතුයි කියන ඉලක්කය ගන්න. ඊට පස්සේ දැනිය යුතුයි අපි කොහොමද ඒක කරන්නේ කියන එක. දැන් ඉස්සෙල්ලාම අපිට ඕනේ ඵලෙ. ඉස්ලාම දරගන්න මෙතේ ඉඳගෙන යා යුතුයි කොහෙද කොළඹ මොකද හැම වෙලාවෙම ඵලයට සාපේක්ෂව මාර්ගය තියෙන්නේ මට ඕනේ අනුරාධපුරයට යන්නද නුවරට යන්නද කොළඹට යන්නද කියන එකට සාපේක්ෂවයි මාර්ගය කියන එක තියෙන්නේ මොනව හරි මාර්ගය ගියහම කොහොම හරි මාර්ගය ගියහම කොළඹ යනවා කියලා එකක් නැහැ ඒ වගේ ඉස්ලාම අපිට ලැබෙන්න ඕනේ අර්ථය මොකද්ද මිදෙන්න ඕනේ තැන අර්ථය තියෙන ඊට පස්සේ එතෙන්ට අදාළ විදිහට මාර්ගය ගොනුයි මොකද මනුස්සයෙක් වෙන සීල සමාධි ප්‍රශ්න. දෙවියෙක් වෙන සීල සමාධි ප්‍රශ්න. රූපී බ්‍රහ්මෙක් වෙන සීල සමාධි ප්‍රශ්න. අරූපී බ්‍රහ්මෙක් වෙන සීල සමාධි ප්‍රශ්න. නිවන් දකින්න සීල සමාධි ප්‍රශ්න. සීල සමාධි ප්‍රශ්න වැඩුවා කියලා නිවන් දකින්නේ නැහැ. එතකොට ඉස්සෙල්ලා තියෙන්නේ විමුක්තිය නැත්තම් නිවන. නිවනට අනුව මාර්ගය වුණොත් තමයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා. මට ඕනේ බ්‍රහ්ම ලෝකෙට නම් යන්න මේ සීලේ සමාධිය ප්‍රඥාව කියන තුන හසුරවන්න ඕනේ මට්ටමක් තියෙන මෙතෙන්ට යන්න. මට ඕනේ අරූපී බ්‍රහ්ම ලෝකෙට යන්න නම් මං සීල් රකින්න ඕනේ සමාධි වඩන්න ඕනේ ඥාන දර්ශනේ ඇති කරගන්න ඕනේ ඒ මට්ටමක් තියෙනවා. මට ඕනේ දුකෙන් නිදහස් වෙන නිවන් දකින්න නම් සීලය පිළිටන්න ඕන, සමාධි වඩන්න ඕන, ඥාන දර්ශනය ගන්න ඕන මම ඒ ඉලක්ක කරගන්න. ඒ නිසායි එහෙම නැතුව සීල් පිළිටලා සීලයක පිළිටලා හිත වඩවඩ නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කර ලැබෙන්නේ. මොකක් නිසාද? හැම වෙලේම මග්ගංග පරියාපන්න වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මා දිට්ඨි සංකප්ප වාචකම දුක දැකලා, දුක ඇතිවීම දැකලා, දුක නැතිතන දැකලා අවු ප්‍රතිපදාවක් වෙන්න ඕනේ. අන්න එහෙම උපන්න සීල සමාධි ප්‍රඥාවට ඒ සීලේ මග්ගංග පරියාපන්න මාර්ග අංග කියලා කියන සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ අංග 8 90 ගිය සීලයක් වෙන්න ඕනේ. ඒ විදිහට. එහෙම වුණාමයි අපිට මේ ත්‍රිවික්ෂාව තියෙන මෙතනට ඔන්න දැන් කෙටියෙන් ගණ්ඩ තව පැත්තකින් මේ ශාසනයේ අරටුව තමයි තුන් ලෝකෙන්ම මිදීම. තුන් භවයෙන්ම මිදිච්ච තැන. මිදිලා ඉන්න හැටි. එතන තමයි දුක නැති. තව පැත්තකින් ගත්තොත් හතර ඉරියව්වෙන් මිදිලා ඉන්න කියන එක හිතාගන්න. හතර ඉරියව්වෙන්ම මිදිච්ච තැනකට යණ්ඩයි හතර ඉරියව්වෙන් මිදිච්ච තැනකට මොකද අරූපී මට්ටමට යනකොට මිදෙන හතර ඉරියව්. නමුත් ගත්ත හැකි ඥාන දර්ශනයක එක මේ සාසන. මේ මොනතර තමයි අර දැන් අපි බලන්න ඕනේ කොහොමද අපි මිදෙන්නේ? තුන් භූමියෙන් තුන් ලෝකෙන් මිදෙන්නේ, ඇහි මිදෙන්නේ, රූපෙ මිදෙන්නේ, චක්කු විඥානේ මිදෙන්නේ කොහොමද අපි කියන කාරණාව ඊළඟට අපි තේරුම් කරගන්න ඕනේ. ඒ ටිකට තමයි අපි අර මතක් කරන්නේ හැම වෙලාවෙම ලෝකේ මට්ටම තමයි අපිට යමක් පේනකොට ඉදිරියෙන් තියෙන දේ පේනවා, පේන දේ ඉදිරියෙන් තියෙන්නේ කියන මට්ටම තමයි ලෝකේ හිතන්නේ. ලෝකේ ඒ කියන්නේ දැන් මේ ඉදිරියෙන් ඉන්න අයයි මට පේන්නේ, මට පේන අයයි මේ ඉන්නේ කියන මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි අපි අපේ ඇහැ මට්ටමත් අපි දකිමු. අපිට ලෝකේ පේන්නේ ලෝකේ කෙනෙකුට පේන්නේ කොහොමද? මේ පේන පවතින දේයි පෙනෙන්නේ, පෙනෙන දේයි පවතින කියලා. අපිට මේ යමක් පේනවා නම් ওই පේන්න තියෙන දේයි පේන දේ තියෙන දේයි තියෙන දේ පේන දේ. ඒ කියන්නේ මේ ඉදිරියෙන් ඉන්නේ මට ඉන්න කෙනයි මට පේන්නේ. එහෙම පේන්නේ මෙතන කෙනෙක් එහෙම ඉන්න නිසායි කියන මට්ටමනේ අපිට තියෙන්නේ. නමුත් සම්මා දිට්ඨි නිවැරදි දැකීම ගත්තාම ඊට වඩා වෙනස් වෙනවා. ඊට වඩා වෙනස් වෙන එකට තමයි මම මතක් කරන්නේ. ඒක අනිත් පැත්තට යන්න ඕනේ. අපිට යමක් පෙනෙනවා නම් පෙනෙන දේ අනිකක්, පවතින දේ අනිකක්. පවතින දේ නෙමෙයි පෙනෙන්නේ, පෙනෙන දේ නෙමෙයි පවතින්නේ කියලා දෙක දෙපැත්තට මාරු වෙනවා. ඔකට මම අර කියනවා දැන් මිරිඟුව දිහා බලනකොට අපිට ජලය වගේ පේනවා. ජලය වගේ පෙවුනට අපි නුවණ අරගෙන යනවා ජලය වගේ පෙවුනට තියෙන්නේ මිරිඟුව. පවතින්නේ මිරිඟුව, පේන්නේ ජලය වගේ. පේන දේ තියෙනව නෙමෙයි. එතකොට තියෙන දේ නෙමෙයි පේන්නේ අපිට. අන්න ඒ වගේ මේ මිරිඟු දැන් තිරසංගත සතාට වෙන්නේ මිරිඟු දිහා බලනකොට එයාටත් අපිට වගේමයි පේන්නේ. නමුත් එයා හිතනවා මේ ජලය වගේ පේනවනම් පේන දේ තමයි තියෙන්නේ, එතන තියෙන දේයි පේන්නේ කියලා. එයාට ජලය වගේ පේනකොට, පේන දේ තියෙනකොට ඒක හොයාගෙන නොදුවයි නැදුවම එයා පේන දේමයි තියෙන්නේ, තියෙන දේමයි පේන්නේ කියලා දකින නිසා අපි ඒ අරමුණේදී ජලය වගේ පෙවුනට තියෙන්නේ මිරිඟුව, පේන දේ අනිකක්, තියෙන දේ අනිකක් කියලා දෙපැත්ත දන්න හින්දා දුවන්නේ. උන්ෝයි දැක්ම අපිට ආවොත් ලෝකයා පේන දේ තියෙන්නේ තියෙන දේ පේන්නේ කියලා දකින හිඳයි මේ පේන දේ ගන්න අත දාන්නේ. නමුත් අපි නුවණ අරගෙන යන්න ඕනේ මේ පේන දේ අපිට යමක් පේනවා නම් පේන දේ නෙමේ තියෙන්නේ තියෙන දේ නෙමේ පේන්නේ. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. මොකද ඒකට හේතුව ඒක තමයි අපි යම් කිසි කෙනෙක් ඉපදුනා කියලා කියන්නේ මේ ඉපදුනා කියලා කියන්නේ මේ විඥානයේ මව කුසක බීජ කල්ලකට බැසගෙන ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක් අවිඥානික වෙනවා. එතකොට මේ විඥානයේ වස්තු රූපය ඇතුලේ තියෙනකොට උකට වෙන අපි කියන භවංග සිත කියලා මේ මුළු කයම සවිඥානික වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගන්න ධර්මයේ පෙන්වන්නේ මකුළුවෙක් දැල බැඳලා දැල මැද්දට වෙලා ඉන්නවා. දැලේ කොයි කෙරවලකට හරි සතෙක් පැටලුනොත් මෙයාට දැනෙනවා මැද ඉන්න කෙනාට. ඊට පස්සේ ගිහිල්ලා ගොදුරු අනුභව කරනවා. ඒ වගේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි හිත මේ දැල බැඳා බැඳා වගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ටිකේ ප්‍රසාද ටික හදලා මැදට වෙලා ඉන්නවා. භවංග සිත කියලා කියන්නේ අපි. එතකොට දැන් මේ දැලට මොකෙක් හරි පැටලෙනවා වගේ බාහිර රූප, ශබ්ද, ගන්ධ මොනවා හරි අරමුණක් මේ ආයතනට ගැටුණාම ඔන්න හිතට දැනෙනකොට ඒ දැනගත් අරමුණට අනුව හිත මෙහෙවලා තමයි ලෝකෙ අපි දකින්නේ. දැන් මෙතන තියෙන දේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන 6 දකින්න හිතේ සම්බන්ධයකින් තොරව ඇහැ දකින්න එපා. ඒ කියන්නේ ඇහැ කියනකොට කෙලින්ම මනෝ ධාතුවත් එක්ක කියන භවංග සිතත් එක්ක සම්බන්ධවයි ඇහැ තියෙන්නේ. ඇහැට යමක් ගැටුනොත් කෙලින්ම භවංග සිතටමයි පයින්ට යන විදිහට තියෙන්නේ. කන කියනකොට හිතේ සම්බන්ධයෙන් තොර කනක් දකින්න එපා. දැන් අපි කියමු කෙලින්ම ඔක් මට නිකන් මතක් වෙන්නම අබේගිරි චෛත්‍ය අර උඩේ ඉඳ ගඩොල් බිමට දාන්න එවල තියෙන ලොකු බටය. ඔන්න ඒ බටේම ඒ කියන්නේ එළියේ යමක් දැම්මහම ඇහැ හරහා කෙලින්ම අරමුණ හිතටම වදින විදිහටයි තියෙන්නේ. කනට යමක් ගැත්නහම කන හරහා කෙලින්ම හිතටම දැනෙන විදිහට තියෙනවා. ආයි දැන් ඇහි නතර වෙන්නවා, කන මැත්තේ නතර වෙනවා, මැත්තේ මුකුත් තීන්දුව නෑ. මොකද ඇහැ කියනකොට දත යුතුයි මේ හිතත් එක්ක සම්බන්ධ සිද්ධියක්. ඒකයි නාම රූප වචේ සලායතන කියනකොට ආයතන 6ෙම සිද්ධිය දකින්න බෑ. නාම රූප වචේ සලායතන කියනකොට එයා ඒ සම්බන්ධයෙන්මයි ඉන්නේ. එතකොට මෙතනදී මේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ කර්මජ රූපයක්. මේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ හැම වෙලාවෙම කියුන් 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 රූප කලාප රාශියක් එකතු වෙච්ච තැනක් ලොකු කළ එකට එකතු කළ ඡායා අල්ලගෙන මට්ටමක ලෙන්ස් එකක් තමයි මේ තියෙන්නේ. අපි කියමු ඇහැ ඉදිරි පිටට රූප කලාප කලාප රාශියක් ආවොත් ඒ රූප කලාප කලාප මට්ටමින් හම්බෙන එකක් නෙමෙයි. මේ ඇහැ ලෙන්ස් එක තියෙන්නේ රෞමක එකට ගොඩක් එකට එකතු කරලා දෙන මට්ටමේ කාචයක් මේ තියෙන්නේ. එතකොට මේ ඇහැ හරහා හිතට ලැබෙන සංහිඳියාවක් තියෙනවා. ඒ කියන්නේ ඇහැ කෙලින් අපි තුන් දැන් මෙතනින් තියෙන රූප කලාප 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 තියෙන රූපයක් තමයි ඇස් ඉදිරි පිටට එන්නේ. මේ ඇහැ හැදිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ මෙතන පවතින ස්වභාවයේ ඒ විදිහට මල්ලා දෙන මට්ටමකින් නෙමෙයි. රූපකලාප රාශියක් ගොඩක් එකට එකතු කරලා ගන්න පුළුවන් විදිහේ සලු මට්ටමක හැඩතල පෙන්වන මට්ටමක යමක් සටහන් කරගන්න පුළුවන් නිමිත් මේ කාචකෝ මෙතන තියෙනවා. දැන් මේ කාචය හරහා අපේ භවංග හිතටයි අත්දැකීම යන්නේ. ඊට පස්සේ ඒ භවංගය බිඳිලා ඇහැ හරහා අපි ආපහු බලනකොට ලෝකේ බලන්නේ මේ කාචය හරහායි. කාචය හරහා බලනකොට මේ ඇහැ දෙන සතහනට අනුව රූපයක් අපිට පේනවා මිසක කිසිම වෙලාවක පවතින රූපයක් පේන්නේ නැහැ. ඒකයි මේ ඇහැට කර්මජ රූප කියලා කියන්නේ. මේ ආයතන හයේ අපි හැම වෙලාවෙම ඇහැහරහයි ලෝකේ බලන්නේ. ඇහැහරහා බලන අපිට හම්බ වෙන්නේ අපි බලපු සතහනක් මිසක තියෙන එකක් නෙමෙයි. මාර මතක් කරන්නේ මේ ඇහැේ ස්වභාවය ගත්තාම දැන් මේ ඇහැ කියන එක කර්මයට වෙනස් වෙනවා. හැමෝටම එක වගේ නෑ. දැන් සමහර තිරේතිය ඉන්නවා තමන් කරපු අකුසල කර්මයට වතුරු දිහා බැලුවම ලේ සැරව වගේ පේනවා. එතකොට එයා මේ ඇහෙන් බැලුවම වතුර පේන්නේ ලේ සැරව. දැන් අනිත් කෙනාට පේන්නේ වතුර. දැන් බාහිර තියෙන එක වතුරම ලේ සැරව වුණා නම් එක්කෙනෙකුට වතුර පේන්නත් එක්කෙනෙකුට ලේ සැරව පේන්නත් බෑනේ. දැන් ඒකේ හොඳට පේනවා මේ ආයතන හරහා දුන්නු අත්දැකීමයි මේ තියෙන්නේ. එතකොට මේ හරහා මේ ආයතන හරහා ආපෞ ධාතු දිහා බලනකොට අපිට පේන්නේ එහෙම. කවදාවත් මේ ඇහෙන් පිට අපිට හම්බ වෙන්නේ නැහැ. යම් වෙලාවකදී අපිට මෙන්න මේ ඇත්ත දකින්න පුළුවන් අපි පස්සේ දැන් මේ දීර්ඝ දේශනාව කරපු හින්දා පස්සේ වෙලාවක විවේකයෙන් ඔය අදාළ ටික විතරක් අපි කතා කරමු. ඒ කියන්නේ අපිට යමක් පෙනෙනවා කියන්නේ කොහොමද කියන කාරණාව ගැන විතරක් හිමින් අපි කතා කරමු. ඕනනම් ඔකට රූප සටහනකුත් ඇඳලා මේ අපිට සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ කොහොමද කියන එක. එතකොට අපිට ඒක තේරෙයි මේ අපි ජීවත් වෙන ටැංකියක් ඇතුළේ නේද කියලා. අපි ජීවත් වෙන්නේ අපේ මනසත් එක්කමයි, අපේ හිත ඇතුළෙමයි. මේ ආයතන ටික බෙදිලා තියෙන්නේ මේ ආයතන ටික හිතේ තියෙන කෘත්‍ය ටිකක මේ බෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම කිව්වේ මේ ඇහැ හදලා තියෙන්නේ හිතේ. එතකොට රූපය හදලා තියෙන්නේ ඇහේ. එතකොට අන්තිමට ගත්තාම ආපහු ඔක්කොම ටික හදලා තියෙන්නේ හිතේ. කියන තැනකට එනකන් එනවා. මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ 18 ධාතුවේ මිදෙන්න පුළුවන් තැනක් ගැන. ඇහැට අද අපිට යමක් පෙවුනට අපිට මෙහෙම පෙනෙන තැනක පවතින යථාර්ථය මේ දේ නෙමෙයි. වෙන එකක් නිසයි අපිට ඇත්ත දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ ওই ටික අද මේ පරිසරයේ ටිකක් දීර්ඝ දේශනාවක අපහසුයි. එත දවසක විහාරි කමන්නේ වෙන වෙලාවක හිමින් අපි ටිකක් කතා කරමු කොහොමද යමක් ඇත්තටම පෙනෙන්නේ කියන එක. එහෙම දවසක් දෙකක් මට ඉන්න ඔතන කොච්චර වටනවද කියන එක ඔතනම කතා කරුණා දවසක් දෙකක් ඒත් වටිනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. අපිට වෙලා තියෙන්නේ මොකද්ද වෙන්න ඕනේ මොකද්ද කියන එක. ඔන්න ඔය ඥාන දර්ශනයේ හරහා තමයි අපිට මේ 18 ධාතුන් මිදෙන්න පුළුවන්. ආපහුම මතක් කරන මේක ඥාන දර්ශනයක් ගැන. මේ භෞතික වස්තුන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් ආශ්‍රය ක්ෂේත්‍රය. දැනට මේ දේශනාව තුළ එක කාරණාවයි ස්ථාවර කරන්න ඕනේ තමයි මට තියෙන්නේ. මේ ශාසනය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ආවනම් අරටුව බලාපොරොත්තුව මේ ශාසනය අරටුව කියලා කිව්වේ කොතනද? ඒ කියන්නේ කෙනෙක් නතර නොවි යන්න ඕනේ මොන තැන දක්වාද කියන ටික විතරක් ඉතලා ගන්න. ඒ ටිකයි ඕනේ මට. ඒ ටික තමයි මම කිව්වේ. මේ ශාසනයේ හරය කියලා කිව්වේ අරටුව කියලා කිව්වේ අකුක්කෝ චේතෝ විමුක්තිය. නැත්තම් මේ අරිහත් ඵල චේතෝ විමුක්තිය ගැනයි මතක් කළා මෙන්න මෙතෙන්ට යන්න තියෙනවා. ආයි නිවන කියලා එකකටවත් අපිට කටයුතු කරන්න බෑ. ඔතන ඒ චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගත්ත කෙනාට කියන සෝපදිසේස නිබ්බාන කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා. අනුපාදා පරිනිර්වාණය කියන. අනුපාදා පරිනිර්වාණය කියනකොට අනුපාදා කිසිවක් උපාදාන නොකොට මොකද්ද උපාදාන නොකලේ? නච්චකින්ච ලෝකේ උපාදිත. හොඳට දකින්න මේකේ අර්ථය ලෝකේ කිසිවක් උපාදාන කලේ නැහැ. ලෝකේ කියනකොට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් භූමිය කිසිවක් අල්ලා නොගන්නා කමින් මිදිලා. එහෙනම් අපි මිදිලා තියෙන්නේ මොකෙන්ද? අපි මිදිලා තියෙන්නේ මේ කාරණාවෙම කියන අර්ථේ. නච්චකින්ච ලෝකේ උපාදිතී. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් නොගන්නවා. දොර ලෝකේ කිසිම දෙයක් නාල්ලනවා. ලෝකේ කිසිම දෙයක් නෑල්ලුවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඇත්ත දැක්කම කලකිරෙනවා, කාලකිරෙනකොට නොයල්ලෙනවා, නොයල්ලෙනකොට නොයල්ලෙනකොට මිදෙනවා. එහෙනම් ලෝකේ කිසිවක නොයල්ුණා නම් මිදලා තියෙන මොකෙන්ද? ලෝකේ කිසිවකක එල්ල නැත්තම් ලෝකේ හැමදේම මිදිලා. එහෙනම් තුන් භූමියම මිදිලා නෙමෙයිද? අන්න තුන් භූමියම මිදිච්ච තැනට යන්න යෝනේ. මේක මගේ පෞද්ගලික අදහසක් එහෙම නෙමෙයි. ස්වාමීන් වහන්සේලා මේ ධර්මයෙන් පදගතාර්ථයන් සම්මර්ෂණය කරන්නේ. මේ වචනවල අර්ථය මෙනෙහි කරලා බලන්න. නචකින්ච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් උපාදාන නොකරනවා. ලෝකේ කිසිවක් උපාදාන නොකරනවා නම් ඒ කියන්නේ නොයැලෙනවා නම් එහෙනම් මිදිලා තියෙන්නේ ලෝකෙන් නේද? ඇහි ඇත්ත දකින්න. එතකොට ඇහි කලකිරෙනවා. කලකිරෙනකොට ඇහි නොයැලෙනවා. ඇහි නොයැලෙනකොට ඇහි මිදෙනවා. කියන සූත්‍ර 100 ගණන. එහෙනම් දැන් අපිට මිදෙන්න තියෙන තැන ගැන සැක හිතන්න එපා. මිදෙන්න තියෙන්නේ මොකෙන්ද? ලෝකෙන්. ලෝකෙන් කියනකොට ආය ඇහැහෙම තියෙන එකක් ගැන ගන්න එපා. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස ඔය මේ ස්පර්ශ ආයතන හයෙන් මිදීම කියලා කිව්වත්, ලෝකෙන් මිදීම කියලා කිව්වත්, පංච උපාදාන ස්කන්ධයෙන් මිදීම කියලා කිව්වත්, අටලොස් ධාතුයෙන් මිදීම කියලා වචන ටිකක් අර්ථ එකයි. එකතන දුකේ මිදීම කියලා කිව්වා. ඔන්න ඔතෙන්ට එනකන් එන්න ඕනේ කියන කාරණාව තේරුම් කරගන්න. මොකද නැතිනම් අපිට යන්න තැනක් නැහැ, නිස්සතාවක් නැහැ. කරන්න ඕනේ මොකද්ද කියලා. ආයේ ඕකේ කිසිම සැකයක් තියෙන්න බෑ. නිසක වෙන්න ඕනේ අපිට පෙළට අනුව දුකේ, ඒ කියන්නේ මොකද්ද? ලෝකේ කිසිවක් උපාදාන නොකොට මිදෙන්නයි තියෙන්නේ. මිදීම දක්වා කරන්න ඕන නිවන කියන එකකට තර්ක කරන්න ඕනේ නැහැ. මේ මොකද මිදුණු කෙනා පිරිනේ වෙනවා. දැන් ඕකට අහනවා රාද ආමුදුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඔය වගේ ප්‍රශ්න රාශියක් අහගෙන යනවා. ඊට පස්සේ ඇත්ත දැකීම මොකටද කුමකාන්තන්ත කොට පවතිනවා. එතකොට කලකිරීම මොකද්ද? නොයලීම මොකද්ද? මිදීම කුමකාන්තන්ත කොට පවතිනවා. නිවන කුමකාන්තන්ත පමණ ඉක්මවා ගිය ප්‍රශ්න කෙරවලක් ගන්න බැරි වුණා කියලා මේ රාද හාමුදුරන්ට කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විමුක්තිය නිවනට පටහැනි. අපිට කරන්න පුළුවන් මොකද? කුමක් දක්වාද? විමුක්තිය දක්වා. ඊට පස්සේ විමුක්තියට කුමක් පටහැනිද? නිවන. එතකොට අහන්නේ නිවනට කුමක් පටහැනිද? පමණක් මොදිය. නිවනට නිවුනනම් නිවුන මිසක ඒකට අපහු උත්තරයක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිදුණු කෙනා නිවෙනවා. ඒකත් සංයුතනිකායි රාග සංයුත්තේ සූත්‍ර බල සූත්‍ර නම් මතකයි. එතකොට අන්න ඒතන දක්වා මේ ජරා මරණ දුකෙන් මිදීම තයි ඕනේ කියන තැන ගන්න. දැන් අපිට ඊට පස්සේ එක කාරණාවක් ඉතුරු. හැමදාම ධර්ම සාකච්ඡා කරන්නේ, ධර්මයේ හිතන්නේ, සම්මර්ෂණය කරන්නේ මේ ලෝකෙන් මිදෙන විදිහ බලපන්. ලෝකෙන් මිදෙන්නේ කොහොමද මෙහෙම හිතෙන්නේ? මේ බලන ලෝකෙන් මිදෙන විදිහට බණ අහන්නේ කොහොමද මම? ලෝකෙන් මිදෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද? ලෝකෙන් මිදෙහෙට ධර්මයේ මේ සම්මර්ෂණය කරන්න කොහොමද? මොකද දැන් අපිට ඕනේ දැන මෙතන කියලා අපි දැනගත්තා. අරට ඕනේ මෙතන. එතකොට අපි ලෝකයා ලාභ සත්කාර කීර්ති ප්‍රසන්නාදී මොන හරි පිරිනමුවන මිදෙන විදිහට මම මේක උපයෝගී කරගන්න ඕනේ නේද? ඒක එපා කියනවා නෙමෙයි. සීලයක් රැකගන්න නිදීම සඳහායි මේ සීලය. සමාධියක් වැඩුණ නිදීම සඳහායි මේ සමාධි. යම් ඥාන දර්ශනයක් ඇතුළු මේ නිදීම සඳහා මේ ඔක්කොම නොගන්නවනේ මේ ඔක්කොම ගන්න ආරටුවට තමයි. එතකොට මෙතන සඳහා. ඊට පස්සේ මේ විමුක්තිය තමයි කාරණා හොයන. ඒ හින්දා හැම දිනම මේ විදිහට කටයුතු කරන් දැන් දේශනාව වම් කිටි අවසන් කරනවා. අවශ්‍ය මොන හරි කරුණු තියෙනවා නම් කතා කරන්න පුළුවන්.